තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස අතීතං කෝ ආවසෝ ඒකෝ අන්තෝ අනාගතං ဒුතියෝ අන්තෝ පච්චුප්පන්නං මජ්ජේ තණ්හා සිබ්බනීති ධර්මශ්‍රවණාභිලාෂී ශ්‍රද්ධා බුද්ධි සම්පන්න කාරුණික පින්වතුනි, මේ පින්වත් පිරිස සූදානම් වෙන්නේ සසර දුක්ගිනි නිවීම පිණිස ලෞතර බුදුරජාණන් වහන්සේ අපි කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කළ ශ්‍රී සද්ධර්මයෙන් විදක් ශ්‍රවණය කරන්නට. ඒ නිසා කය එක තැනක තියනවා වගේ හිතත් එක්තැන් කරගෙන නොයෙක් නොයෙක් අරමුණු වල හිත දුවන්නට නොදී බොහෝම උවමනාවෙන් මේ මොහොතේදී මේ ධර්මය ශ්‍රවණය කරන්නට ඕනේ. අද දවසේදීද අපිට මේ ධර්ම දේශනාව සඳහා මූලික වෙනවා කලින් කළ දේශනාවන් වන මජ්ජි සූත්‍රය අරමුණු කරගෙන අපි කරන දේශනාවන්. එයින්ද ඒ මජ්ජි සූත්‍රය මධ්‍යම ප්‍රතිපදාව කියන්නේ මොකද්ද කියලා එදා භික්ෂූන් වහන්සේලා අතර වෙච්ච කතා සංවාපේදී එක එක ස්වාමීන් වහන්සේලා එක එක අන්ත මතක් කළා. ඒ අන්ත අතහැරලා මධ්‍යම ප්‍රතිපදාවට ආපු කෙනාට තණ්හාව ඉක්මවන්නට පුළුවන්. ඉබඳු කෙනයි මහා පුරුෂයා කියන්නේ කියලා භික්ෂුන් වහන්සේලා එදා සාකච්ඡා කළා, කතා කළා. ඒ අන්ත මොනවද? ඒ අන්ත අතහැරලා කොහොමද මධ්‍යම ප්‍රතිපදාවට එන්නේ කියන කාරණාව අපි දැනගත යුතුයි. එහෙම දැනගත්තාමයි අපිටත් ඒ අන්ත අතහැරලා මධ්‍යම ප්‍රතිපදාවට පැමිණ වාසය කරන්න පුළුවන් වෙන්නේ කියන ධර්මතාවය නිසා ඒ අන්ත හඳුනා ගන්නට ඒ අන්ත පිළිබඳ එකින් එක දේශනා කරන බව මම මතක් කළා. ඒ අනුව අපි මේට කලින් වාරයේදී ස්පර්ශයේ එක්කන්තයක්, ස්පර්ශ සමුදය එක්කන්තයක්, ස්පර්ශ නිරෝධයේ මෙදයි කියන අන්තය ගැන දහම් කරුණු ටිකක් කතා කළා, දේශනා කළා. අද දවසේදී තියෙන්නේ එතන වාසය කළ තව ස්වාමීන් වහන්සේ නමක් මතක් කරනවා. අතීතං කෝ ආවසෝ ඒකෝ අන්තෝ අනාගතං ဒුතියෝ අන්තෝ පච්චුප්පන්නං මජ්ජ කියලා. අනාගත ඒ අරමුණු කරගෙන අනාගතයට අනුව යම් කිසි කෙනෙකුගේ මනස දිවෙනවා නම් අනාගතය අනුව ගත කරනවා නම් ඒක එකන්තයක්. ඒ වගේම අනාගත බලාපොරොත්තු ආරම්භය, අනාගතයේ ආරම්භය කටයුතු කරන එක අනාගතයට යොමු වෙන ධර්මතාවයන් ඉන්න එක දෙවෙනි අන්තයයි කියලා, වර්තමානයේක මනස පවත්වා ගන්න එක මධ්‍යම ප්‍රතිපදාවයි කියලා එක්තරා ස්වාමීන් වහන්සේ නමක් මතක් කළා. ඒ විදිහට මනස පවත්වා ගන්නට පුළුවන් වුණොත් තණ්හාව ඉක්මෙනවා, සිද්ධානිය අයින් වෙනවා. අන්න ඒ බඳු කෙනා මහා පුරුෂයා කියලා ඒ ස්වාමීන් වහන්සේ මතක් කළා. අපි පොඩ්ඩක් අපේ ජීවිතවල බලමු හඳුනා ගන්නට අතීතය කියන්නේ මොකක්ද, අතීත අන්තයට ගියා වෙන්නේ කොහොමද, අනාගත අන්තය කියන්නේ අනාගතයේ අනුව යන මනසක් තියනවා කියන්නේ මොකක් නිසාද, කොහොමද වර්තමානයේක ඉන්නේ, හැබැයි වර්තමානයේදීත් මජ්ජේ මන්තා නලිප්පති මෙද තවරෙන්නේ නැතුව රාග දේශ මොහ ආදී කෙලෙස් වලින් සම්මිශ්‍ර නොවි වාසය කරන්නේ කොහොමද කියන කාරණාව ගැන අපි ටිකක් නුවණින් සම්වර්ෂණය කරලා බලමු. එතකොට මෙතනදී අතීතං ඒකෝ අන්තෝ, අතීතය අනුව යෑම එක් අන්තයක් වෙනවා. එතකොට කොහොමද අතීතය අනුව යන්නේ? අපිට අතීතයේ අනුව යන්නට ධර්මතා දෙකක් තියෙනවා, කාරණා කීපයක් තියෙනවා. එයින් අපි මතක් කළා මුලදී, දැන් මේ ඇහැ කියන එක බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි, ඇහැ කියන එක පුරාණ මිදම් භික්ඛවේ කම්මං මහණෙනි මේ පුරාණ කර්මයෙන් හටගත්තේ කියලා. එතකොට කන දිව නාසය ශරීරය මේව පුරාණ කර්මයෙන් හටගත්තේ. තව පැත්තකින් ගත්තාම මේ ස්පර්ශ ආයතනය ගත්තාම පුරාණ කර්මප්‍රත්‍යයෙන් හටගත්තේ. මේ ස්පර්ශ ආයතනය පුරාණ කර්මප්‍රත්‍යයෙන් හටගත් ධර්මතා ටිකක්. ඒ අරඹය තියෙන තණ්හාව තමයි අනාගතාන්තය භජනය කරන්නේ අනාගතයට පැමිණීම පිණිස පවතින්නේ. ඔතනදී අපි මෙහෙම ධර්මතාවයක් බලන්නට ඕනේ. විශේෂයෙන් ඉස්සෙල්ලා ඉගෙන ගත යුතුයි. යම් කිසි විදිහකදී චක්කු සම්පස්ස, සෝත සම්පස්ස, ගහන සම්පස්ස, ජීවහ සම්පස්ස, කාය සම්පස්ස කියන මේ ස්පර්ශ ආයතන 6 5 හැම වෙලාවෙම වර්තමානයේ ඇසුරු කළ ධර්මතා ටිකක් වෙනවා. අපිට අනාගතය ගැන හෝ අතීතය ගැන හෝ අපිට හිතනවනම් සිතින් කීම් කිරීම කරනවනම් ඒ හැම දෙයක්ම මනෝ විඥාන මට්ටමෙන්මයි සිද්ධ වෙන්නේ කියන මෙන්න මේ ධර්මතා දෙක ඉස්සෙල්ලා තේරුම් කරගන්න ඕනේ. ලෝකෙ තුල පවතින ධර්මතාවයන් බෙදුවාම මේ ස්පර්ශ ආයතන 6 පටිග සම්පස්සේ යෙදෙන නැතිනම් රූප, සද්ද, ගන්ධ, රස, පොට්ටබ්බ කියන මේ පංච විඥානයේ විඤ්ඤාය වෙන ධර්මතා ටික තියෙන්නේ වර්තමානයක. අපිට අනාගතය ගැන සිහි කරනවා නම් අතීතය ගැන සිහි කරනවා නම් අතීතයේදී කළ කී දේවල් අපිට සිහි වෙනවා නම් සිහි කරනවා නම් මෙනෙහි කරනවා නම් මෙනෙහි වෙනවා නම් ඒ හැම දෙයක්ම හොඳට තේරුම් කර ගන්න ඕනේ මනෝ විඥාණයෙන්. පංච විඥාණයෙන් අතීත වර්ජනාවක් කරන්න බෑ. ඒ වගේම හෙට දවසේදී හෝ තව ටිකකින් හෝ අවුරුදු වර්ෂ ගණනකින් හෝ කරන දෙයක් ගැන හෝ අපි හිතනවා නම් අපිට හිතෙනවා නම් නැතිනම් අනාගත භවයේ පිණිස පැමිණීමට උපකාරී වෙන යම් ක්ලේශයක් හෝ ඇති වෙනවා නම් අනාගතයේ නියෝජනය කරන කුමන හෝ ධර්මයක් ඇති වෙනවා නම් ඒ ඇති වෙන්නේද මනෝ විඥාන මට්ටමෙන්මයි කියලා ඉස්සෙල්ලා තේරුම් කරගන්නට ඕනේ. එතකොට මෙතනදී අතීතං ඒකෝ අන්තෝ කියනකොට අනාගතං ဒුතියෝ අන්තෝ පච්චුප්පන්න මජ්ජ කියන තැනදී මේ අර්ථයේ මේට වඩා ටිකක් ගැඹුරුයි. දැන් අපිට ලෝකෙ තුලදී හම්බ වුණා ලෝකෙ තුල මේ ස්පර්ශ ආයතන 6 බෙදෙනකොට හම්බ වුණා චක්කු සම්පස්ස, සෝත සම්පස්ස, ගාන සම්පස්ස, ජීවා සම්පස්ස, කාය සම්පස්ස කියන මේ සම්පස්ස ආයතන 5 වර්තමානයි උපේක්ෂයි කියලා. එතකොට අතීතයේ හෝ අනාගතයේ හෝ කියන ඒ විතරක් නෙමෙයි වර්තමාන අතීත අනාගත වර්තමාන කියන තුන් කාලයේම ඇසුරු කිරීමේ හැකියාව මනෝ විඥාණයට තියෙනවා. විශේෂයෙන් අතීතයේ හෝ අනාගතයේ හෝ ඇසුරු කරන්නේ මනෝ විඥාන මට්ටමෙන්මයි කියලත් අපිට බෙදීමක් හම්බුණා දැනගන්න පුළුවන් වුණා. දැන් මෙතනදී මේ ලෝකයේ තුල තියෙන සිද්ධිය ගත්තාම අතීත වර්තමාන අනාගත කියන ත්‍රිකාලික ධර්මය අපිට හම්බ වෙනවා. නමුත් ලෝකෝත්තර දර්ශනයේදී මේ ස්වභාවයට ටිකක් ඔබ්බට යනවා. ඒකට හේතුවක් තියෙනවා. ලෝකෙ තුල මේ පංච ස්පර්ශ ආයතනය තුල උපේක්ෂා සහගත බවක් තිබුණට වර්තමානයක් තිබුණට මේ තුල අවිජ්ජා අනුසය අනුසය වෙනවා. තාම අවිද්‍යා අනුසය දුර්විච්ඡ මට්ටමක් නෙමෙයි මෙතන තියෙන්නේ. ඕකෙදී අපිට මේ පින්වතුන්ට තේරුම් කරගන්න පුළුවන් ඕනනම් මජ්ජම නිකායේ සලායතන විභංග සූත්‍රයේදී තථාගතයන් වහන්සේ දේශනා කරනවා මෝහ සහගත උපේක්ෂාවක ලක්ෂණය. මෝහ සහගත උපේක්ෂාවේ ලක්ෂණය තමයි ඇහෙන් රූපයක් බලනකොට රූපේ නොඉක්මවා පවතිනවා. කනින් ශබ්දයක් අහනකොට ශබ්දේ නොඉක්මවා පවතිනවා. නාසයෙන් ගඳ සුවඳක් දැනගන්නකොට ගන්ධය නොඉක්මා පවතිනවා. ගන්ධය ඇසුරු කළ මනසක්ව පවතිනවා. දිවෙන් රස විඳිනකොට රසය නොඉක්මා පවතිනවා. රසය ඉක්මවා ගිය ධර්මතාවයක් ලැබෙන්නේ නැහැ. රසය අනුව පවතින මනසක් තමයි ලැබෙන්නේ. කයෙන් ස්පර්ශයන් ස්පර්ශ කරනකොට ස්පර්ශය නොඉක්මවා පවතිනවා. මනසින් ධර්මාරම්මණයන් දැනගන්නකොට ධම්මායතනේ නොඉක්මවා පවතිනවා. මේ තමයි මෝහ සහගත අවිද්‍යා අනුසය අනුසය වෙන උපේක්ෂාවේ ලක්ෂණය. විදර්ශනා උපේක්ෂාවේ නැතිනම් මේ මෝහය කියන එක වර්තමානයේ නොයදුනහම තියෙන ලක්ෂණය තමයි වර්තමානයේක උපන්නේ ධර්මයන්ගේ නොයලීමක් පවතිනවා. ඉතින් තව පැත්තකින් අපි මෙහෙම ගම්මු. දැන් පුංචිම දරුවෙක් ගන්න. පුංචි දරුවෙක් ගත්තාම එයාට අතීතය අනුව කල්පනා කරන බොහෝ දේ ලැබෙන්නේ නැහැ. ඒ මනස තුල කල්පනා කරන්න බොහෝ දේ තියෙනවා නෙමෙයි. ඒ වගේම පුංචි දරුවෙක් ගත්තාම අනාගතය ගැන නොයෙක් නොයෙක් උපකල්පනා කල්පනා කරන්නේ නැහැ. නොයෙක් බලාපොරොත්තු නැහැ. මේ විදිහට කියන්ට කරන්න ඕනේ කියලා අනාගතය අනුව මෙහෙවිච්ච මනසක් නැහැ. එතන වර්තමානයක මනස පවතිනවා. නමුත් වර්තමානයක මනස පැවතුනාට පින්වතුනි, ඒ පුඩා දරුවා කියන තැන අවිද්‍යා අනුසය අනුසය වෙනවා. ඒ උපේක්ෂාව තුළ මෝහයක් පවතිනවා. මෙන්න මේ කුඩා දරුවගේ මනස තුළ පවතින අතීත අනාගත දෙකට නොගිහින් වර්තමානයක සිටින ලක්ෂණය තමයි තියෙන්නේ මේ පංච ස්පර්ශ ආයතනය තුල. එතකොට පංච ස්පර්ශ ආයතන තුල අපිට හිටියට අවිද්‍යා අනුසය අනුසය වෙන නිසා ඒ උපේක්ෂාව නැතිනම් ඒ වර්තමානයේ නෙමෙයි මෙන්න මෙතනදී මේ මධ්‍යම ප්‍රතිපදාවේදී ඒ විස්තර කරන්නේ විස්තර වෙන්නේ. එතකොට මෙතනදී මේ අතීතාන්තයේ අතහැරලා අනාගතයේ අන්තයේ අතහැරලා වර්තමානයේක ඉන්නවා කියන ධර්මතාවය ගත්තාම සාමාන්‍ය ලෝකෙ මට්ටමට වඩා ටිකක් ගැඹුරින් විග්‍රහ කරන්නට වෙනවා, බලන්නට වෙනවා. මොකද අපි මතක් කළා ලෝකෙ තුලදී පංචායතනේ වර්තමානයක් අපිට හම්බ වුණා. අනාගත අතීත කියන අන්ත දෙක ඇසුරු උනේ ඇසුරු කළේ මනෝ විඥාන මට්ටමින් කියන ටික හම්බ වුණා. නමුත් යථාර්ථයට සාපේක්ෂව ගවේෂණයක් කළොත් අර ඉස්සෙල්ලා කිව්වා වගේ මේ ඇහැ කන දිව නාසය ශරීරය මනස කියන ස්පර්ශ ආයතන 6 ඇති කරන්නට හේතු වෙච්ච පුරාණ ධර්මතා ටිකක් තියෙනවා. අවිද්‍යා, කම්ම, තණ්හා කියන මූලික ආහාර ටිකක්, හේතු ටිකක්, ප්‍රත්‍ය ටිකක් තියෙනවා. ඒ හේතුන්ගෙන් ඒ ප්‍රත්‍යයන්ගෙන් හටගත්ත ඒ ඇහැ කන දිව නාසය ශරීරය අනුව අපි යෙදුනොත් අතීතයේ අන්තයේ ඇසුරු කළා යන ගණේට යනවා. කුමක් නිසාද? අතීත හේතුන් නිසා හටගත් දේ Nirodhi තාම අපිට පේන්නේ අතීත හේතුයේ ඉන්නේ වෙනවා. එතකොට අපිට රූපයක් පෙනෙන අවස්ථාව ගන්නට අතීතයේ ඇසුරු කළ ධර්මතාවයක් වෙනවා. එතකොට පෙනෙන රූපයේ ආරම්භය පෙනෙන රූපයේ අරමුණු කරගෙන අපි යම් සිතින් කියින් කළොත් කුසල හෝ අකුසල හෝ ඇති වෙන විදිහට සිතින් කියින් කියින් කළොත් මේක අනාගත භව උප්පත්තිය සඳහා උපනිශ්‍රිය වෙනවා. එතකොට අනාගතය ඇසුරු කළා අනාගතාන්තය වෙනවා. තව පැත්තකින් ගත්තොත් අපිට අතීත අන්තය ඇසුරු වෙන ධර්මතා දෙකක් තියෙනවා. එතකොට තේරුම් ගන්නට ඕනේ ඇහෙන් රූපයක් බලනකොට රූපේ නොඉක්මවා පවතින රූපේ ඇසුරු කරන මට්ටමක් දත යුතුයි. අතීත සංඥාව අතීතය ඇසුරු වෙනවා කියලා දත යුතුයි. කනින් ශබ්දයක් අහනකොට ඒ අහන ශබ්දේ නොඉක්මවා පවතින උපේක්ෂාවේ නැතිනම් ඒ අරමුණේ මෝහය පවතින ඒ සද්දේ අනුව පැවති මනසක් පවතින තැනක අතීතයෙන් හටගත් ධර්මතාවයක් ඇසුරු කරමින් තියෙන නිසා අතීතාන්තයේ පවතිනවා කියලා දත යුතුයි. නාසයෙන් ගඳ සුවඳක් දැනගන්නකොට ඒ දැනගන්න ගඳ සුවඳ අතීත හේතු ප්‍රභවයකින් හටගත් ධර්මතාවයක් නිසා ඒ අතීත හේතුයෙන් හටගත් ධර්මතාවය ඇසුරු කරන මනස අතීතය අනුව යෙදුණු ධර්මයක් කියලා තේරුම් කරගන්නට ඕනේ. ඒ වගේම දිවෙන් රසක් විඳිනකොට රසය අනුව යොමු වෙච්ච මනසක් තියෙනවා නම් රසය නොඉක්මපු මනසක් තියෙනවා නම් ඒ වගේම කයෙන් යම් ස්පර්ශයක් ස්පර්ශ කරනකොට ඒ කයට ගැටෙන ස්පර්ශය නොඉක්මවා පවතින මනසක් තියෙනවා නම් ඒ ස්පර්ශය අනුව පවතින මනසක් තියෙනවා නම් අතීතයෙන් හටගත් ධර්මයන් අනුව පවතින මනසකුයි තියෙන්නේ කියන අවබෝධයක් මේ පින්වුතුන්ට ලැබෙන්න ඕනේ. ඒ වගේම මනසින් යම් ධර්මාරම්මණයක් දැනගන්නකොට ඒ ධම්මායතනය අනුව මනස පවතිනවා නම් ධම්මායතනයේ නොඉක්මවා පවතිනවා නම් පුරාණ කර්මප්‍රත්‍යයෙන් හටගත් ඒ ධම්මායතනය ඇසුරු කරමින් පවතින මේ මනස අතීතය ඇසුරු කළ ධර්මයක් නේද කියන ධර්මතාවය තියෙන්න ඕනේ. ඔන්න ඒක එක පැත්තක්. ඊට පස්සේ වෙනමම අපිට මිය ගිය අපේ කෙනෙක් හෝ අපි කළ දෙයක් හෝ කියපු දෙයක් හෝ නැත්තම් දැකපු දේවල් ආපහු ඇති බවට හෝ අහපු දේවල් ඇති බවට හෝ ගඳ සුවඳ දැනුණු දෙයක් බාහිර තියෙන බවට හෝ අපිට මතකයට නැගෙනවා නම් මතකයට දැනෙනවා නම් මේ අතීතාන්තයේ ඇසුරු වෙනවා කියලා තේරුම් කරගන්නත් ඕනේ. ලෝකයේ තුල උපේක්ෂයි කියලා පෙන්වපු පංචායතනයත් මේ ලෝකෝත්තර මාර්ගයට සාපේක්ෂව අතීතාන්තයේ භජනය කරනවා කියලා නුවණක් එන්නට ඕනේ. මේ දහම් ස්වභාවය ටිකක් ගැඹුරුයි, බොහොම නුවණින් බලන්නට ඕනේ සිද්ධියක්. ඒ වගේම අතීතය අරමුණු කරගෙන කරන උපකල්පන අතීතය අරමුණු කරගෙන අපි කරන සිතින් කියින් කිරින්ද මේ ධර්මතා දෙකම අතීතාන්තය ඇසුරු කරනවා කියලා හඳුනා ගන්න තමන්ගේ මනස තුලදී. තව පැත්තකින් ගත්තොත් මේ පින්වතුන් ඇහි යම් කිසි රූපයක් දැක්කහම ඒ දැකපු රූපය බලලා එතනින් ඉවත් වුණා දැකපු දේ අහවල් තැන තියෙනවා කියලා දැකපු අය ඉන්නවා කියලා තමන්ගේ මනසේ හැපි තියෙන ලක්ෂණයෙන් හඳුනගන්ට අතීත අන්තයේ තමන්ට අතහැරිලා නැහැ කියන කාරණාව. අතීතයේ මිවිඟුතුන්ට නිරුද්ධ වෙලා නැහැ. අතීතයේ නිරුද්ධ නොවුණු බවට තියෙන ලක්ෂණය තමයි රූපයක් දැක්කහම දැකපු රූපය ඒ දර්ශන කෘත්‍ය ඉවරයි, තමන් එතනුත් ඉවත් වෙලා, නමුත් දැකපු දේ ඇති බවට මනස හැපිහිටිනවා. අහපු සද්ද, දැනුණු ගඳ සුවඳ, දැනුණු රස, දැනුණු ස්පර්ශ තියෙනවා. ඒ වගේම හිතින් සිහි කරනකොට දැකපු අහපු දැනුණු දේවල් හිතටත් ඇති බවටම දැනෙනවා. මෙන්න මේ මට්ටම හඳුනගන්න තමන්ගේ ජීවිතයෙන් අතීතාන්තය ඇසුරු කරන ප්‍රදේශය කියලා. එතකොට මම මතක් කළා ඇහැ පරිහරණය කරද්දී රූපේ නොඉක්මවා සිටින, කන පරිහරණය කරද්දී ශබ්දය, නාසය ගන්ධය රසය කියන අරමුණු වලදී ඒ බාහිර ආරම්මණේ නොඉක්මවා පවතින මනස, ඒ අරමුණු ඇසුරු කරගෙන පවතින මනස තියෙනවා කියලා කියන්නේ ඒ වගේම මනෝමයෙන් දැකපු අහපු දේවල් සිහි කර කර ඉන්නවා කියන්නේ ඒව ඇති බවට මනස හැපිලා හිටිනවා කියන්නේ අතීතය අපිට අතහැරිලා නැහැ අපි අතීත අන්තයක ඉන්නවා කියන ලක්ෂණයේ තියෙනවා කියන එකයි කියන එක හඳුනා ගන්නට ඕනේ. අතීතං ඒකෝ අන්තෝ කියනකොට මේ අතීත අන්තය නේද කියන එක හඳුනා ගන්නට. බන භවනා කරනකොට වුණත් ඇහෙන් බලලා අරමුණක් විදර්ශනා කරනකොට අතීත රූපේ නොයික්මපු මනසක් ඇතුව නම් අපි විදර්ශනා කරන දකින්න රූපයට රූපේ දැකලා රූපේ දැකීමටපත් වෙලා රූපයේ තියෙනවා කියන තැනට පැමිණිලා ඒ රූපේ ආරම්භය අපි විදර්ශනා කළා කියලා අපිට මේ මාර්ගය විවෘත වෙන්නේ නැහැ විවරණේ වෙන්නේ නැහැ. මොකද අතීත ධර්මයක් ආරම්භයයි අපේ මේ නුවණ තියෙන්නේ. නමුත් මෙතනදී අතීතයේ අන්තයම අතහැරෙන්නට ඕනේ බව මතක තියාගන්න මම ඒක පෙන්වන්නම්. ඊට පස්සේ අනාගතං ဒුතියෝ අන්තෝ කියනකොට අනාගතයේ දෙවනි අන්තයයි කියන කියන්නේ අනාගතය කියන කාරණාව අපිට නිර්මාණය වෙන්නේ මනෝ විඥාන මට්ටමෙන්මයි හැම වෙලාවෙම. ඒ කියන්නේ දැකපු අහපු දේවල් අරඹය ආපහු ඒවා හොයන්නට බලන්නට ලබා ගන්නට යන්නට ඕනේ කියන හැඟීමක් තියෙනවා නම් යන්නට ඕනේ කියන උපකල්පනයක් අපේ මනස තුල තියෙනවා නම් අහවල හම්බ වෙන්න යන්න ඕනේ අහවල දේ ගන්න යන්න ඕනේ අහවල දේ දකින්න යන්න ඕනේ කියන මට්ටමක් එනවා නම් මේකද අනාගතයේ අරඹය කරන්ට යන මේ පැත්ත අනාගත අන්තය. තව ඊටත් වඩා යම් කිසි අරමුණක් අරඹයා අපි තුල රාග ద్వේෂ මෝහ කියන යම් ක්ලේශ ධර්මයක් ඇති වෙනවා නම් මෙන්න මේ ක්ලේශ ධර්මය දකින්ට අනාගත අන්තය ඇසුරු කරන ධර්මතාවය කියලා. මොකද යම් කිසි වෙලාවකදී රාග ద్వේෂ මෝහ කියන මේ ක්ලේශ ධර්මියෝ ඇති තැන ක්ලේශ ධර්මියෝ ඇති විට හැම වෙලාවෙම නැවත පුනර්භවය පිණිස පවතිනවා නැවත අනාගත භව උප්පත්තිය පිණිස පවතිනවා අනාගත භව උප්පත්තිය පිණිස අපිව යොමු කරනවා අනාගත අන්තය අපිට හදලා දෙනවා. එතකොට හැම වෙලාවෙම මේ කර්ම සමාදානය දකින්න ඕනේ මනෝ විඥාන මට්ටමෙන්මයි. වර්තමානය කියන කාරණ අතීතය කියන කාරණාව පංචායතනිනුත් මනායතනිනුත් දෙකෙන්ම නිර්මාණය වෙනවා. අනාගතාන්තය කියන කාරණාව මනෝ විඥාන මට්ටමෙන්මයි අපිට සිද්ධ වෙන්නේ. එතකොට දැකපු අනාගත අන්තය හඳුනාගන්න තියෙන ලක්ෂණය තමයි ඇහෙන් දකින රූපය ආරම්භය කුමන ආකාරයකට හෝ හිතින් කියින් කළොත් ඒක හොඳ වෙන්න පුළුවන් නරක වෙන්න පුළුවන් කුසල වෙන්න පුළුවන් අකුසල වෙන්න පුළුවන් කුම ඇහෙන් දකින රූපය ආරම්භය කුමන ආකාරයකට හෝ සිතින් කියින් කිරීම කරනවා නම් මෙන්න මේ සිතින් කියින් කිරීම දැනගන්න කර්මයි මේවා අනාගත අන්තයේ භජනය කරනවා කියලා දැනගන්න ඕනේ. ඇහෙන ශබ්දය ආරම්භය කුමන ආකාරයකට හෝ හිතින් කියින් කිරීම කරනවා නම් කුමන ආකාරයකට හෝ සිතින් කියින් කිරීම කරනකොට ඒ කුමන ආකාරයකට හෝ කරන සිතින් කියින් කිරීම ඇහිම ආරම්භය අනාගත අන්තය නියෝජනය කරනවා ඇසුරු කරනවා. ඒ වගේම නාසයෙන් ගඳ සුවඳ දැනෙනකොට දැනෙන ඝන සුවඳ ආරම්භය කුමන ආකාරයකට හෝ මේ මල් සුවඳයි කියලා හෝ නැතිනම් හඳුන් කුරු සුවඳයි කියලා හෝ මේක හරිම සුවඳයි කියලා හෝ හරිම ගඳයි කියලා හෝ ඒ විදිහට හිතුවේ නැතත් නොචින්තේති නැත්තම් කල්පනා කරනව වෙන්න පුළුවන් සමහරයිත නපකප්පේති කල්පනා නොකරනව වෙන්න පුළුවන් ඒ වාරම්භය සිටුවේ නැතත් කල්පනා නොකලත් ඒ හැඟීම හෝ තිබුණොත් මේ ගන්ධය ගැන ඒ කියන්නේ සුවඳ කියන එකේ කැමති වෙන ගතිය අකම දුර්ගන්ධයේ අකමැති වෙන ගතිය තිබුණු යංච අනුසේති අනුසේ වශයෙන් හෝ පවතින මෙන්න මේ ස්වභාවය දකින්න අනාගතාන්තයේ ඇසුරු කරනවා. එතකොට ඒකයි මෙතනදී අතීත අන්තය කියන කාරණාව උපයෝගී වෙනවා අනාගත අන්තය නිර්මාණය කරන්න. අනාගත අන්තය උපයෝගී වෙනවා ආපහු අතීත අන්තය නිර්මාණය කරන්න. ඇයි? මේත පෙර අතීත අන්තය කියලා අපිට හම්බ වෙච්ච ඇහැකන දිවනාසයේ ශරීරයේ අතීතයෙන් දායාද වෙච්ච මේ ටික උදව් කරගෙනමයි අපිට මේ අනාගත අන්තය පිණිස පවතින රාග දේශ මොහ කෙලෙස් ඇති වෙලා තියෙන ඇති කරන්නේ. අද අනාගතයි කියන කාරණා ටිකමයි ආපහු දවසක අතීත අන්තයයි කියලා යහපැත්තේ තියෙන ආයතන ටික අපිට නිර්මාණය කරන්නේ. එතකොට අර ඉස්සෙල්ලා ස්පර්ශාන්තේ හේතු ස්පර්ශ සමුදය ඇති කරන්ට ස්පර්ශ සමුදය හේතු ස්පර්ශ ඇති කරන්ට කියපු න්‍යායෙම දැනගන්නට ඕනේ මේක. එතකොට මෙතනදී දැනගන්නට ඕනේ මේ වගේ ඒ ගන්ධය ආරම්භයත් මේ වගේ යම් කිසි සිතින් කීම් කිරින් කළොත් ඒක අනාගත අන්තය. ඊට පස්සේ දිවෙන් යම් කිසි රසයක් විඳිනකොට ඒ රසයේ නොයික් මොමින් ඒ රසය ආරම්භය අපි සිතින් කීම් කිරින් කරනවා නම් හැමලෙම බුදුරජාණන් වහන්සේ දේශනා කරන නව පුරාණ කම්ම සූත්‍රයේදී මහණෙනි උඹලට නව පුරාණ කර්ම මම දේශනා කරන්නම් කියලා. ඇහැ පුරාණ කර්මයයි කන පුරාණ කර්මයයි නාසය දිව ශරීරය මනස පුරාණ කර්මයයි. මහණෙනි නව කර්ම මොනවද? වර්තමානයේහි සිතන කියන කරන බවක් තියෙනවනම් මහණෙනි මේ නව කර්මයි. මහණෙනි මම නුඹලට පුරාණ කර්මත් දේශනා කළා නව කර්මත් දේශනා කළා කියලා සංගුත් සංයුත්ත නිකායේ නව පුරාණ කම්ම සූත්‍රයේ තියෙනවා මේක. මේ පිටු තුන පොඩ්ඩක් බලන්න. එතකොට ඒ තේන රසය ආරම්භයත් හිතින් කියින් කළොත් කුමන ආකාරයකට හෝ හොඳට වේවා නරකට වේවා ඒක කර්මයක්. ඒක අනාගතාන්තයේ ඇසුරු වෙනවා ඇසුරු කරනවා. ඊට පස්සේ යම් කිසි කයට ගැටෙන පොට්ටබ්බයක් ස්පර්ශයක් තියෙනවා නම් මේ ස්පර්ශය ආරම්භයත් හිතින් කියින් කිරින් කළොත් කුමන ආකාරයකට හරි මේක නව කර්මයක්. අනාගතාන්තය ඇසුරු වෙනවා. ඊට පස්සේ මනසට දැනෙන ධර්මාරම්මණයන් ආරම්භය නැවත නැවත හිතේ හිතේ උපකල්පනාවක් යෙදෙනවා නම් නැවත නැවත කල්පනා කරනවා නම් විතක් කරනවා නම් නැවත නැවත මනසෙන් વિચારනවා නම් ඒ ආරම්භය සිතින් කීම් කිරීම කරනකොට මේක අනාගතාන්තයේ පිණිස පවතිනවා. එතකොට අනාගත අන්තයේ දැනගන්ට තියෙන කෙටි ලක්ෂණය තමයි කුමන හෝ ස්පර්ශ ආයතන 6න් කුමන හෝ එකකට ඒ ස්පර්ශ ආයතන 6 හා බැඳිලා කරන සිතින් කීම් කිරින් ඔක්කොම කර්මයි කියලා තේරුම් කරගන්න ඕනේ. මෙන්න මෙතනයි තියෙන විශේෂත්වය. ඒකයි මම හැමදාම මතක් කරන්නේ මේ පිච්චෙන දෙයක් ඇතුලේ කෙනෙක් ඉඳලා නොපිච්චින්ද කියලා ඒ පැත්තට මේ පැත්තට පැනපැන උත්සාහවත් වුණත් මහ විශාල ගිනි ගොඩක් ඇතුලේ දෙන්නේක් යනවා කියලා එක්කෙනෙක් ඒ පැත්තට මේ පැත්තට පැනපැන නොපිච්චින්ද කියලා උත්සාහවත් වෙනවා. ඒත් පිච්චෙනවා. කිසිම උත්සාහයක් නැතුව ඉන්නවා. ඒත් පිච්චෙනවා. මොකක් නිසාද? ගිනි ගොඩ ඇතුලේ. ඒ වගේ මේ පංච උපාදානස්කන්ධ දුක ඇතුලේ මේ පංච උපාදානස්කන්ධ ලෝකයේ ඇතුලේ මේ ස්පර්ශ ආයතන 6 ඇතුලේ නිකන් හිටියත් දුකෙන් ඈතර වෙන්න කියලා උත්සාහවත් වෙවි හිටියත් මේ ජාති ජරා මරණ ශෝක පරිදේ කියන දුකින් පිච්චෙනවා. නිදෙන්න බෑ. ඉතින් ඒ න්‍යායමයි මේ තව පැත්තකින් මතක් කරන්නේ. එතකොට මේ ස්පර්ශ ආයතන 6ට මොන විදිහට උපකල්පනාවක් කළත් මොන විදිහට අපි කල්පනා කළත් ඒ කල්පනාවන්ගේ නානත්වයේ මත හීන ප්‍රනීතකමක් තියෙන්න පුළුවන්. කළු සුදු බවක් තියෙන්න පුළුවන්. එතකොට හොඳ නරක බවක් තියෙන්න පුළුවන්. ඒ මත්තම මත හීන විපාක ප්‍රනීත විපාක ලැබෙන්නත් පුළුවන්. නමුත් කළු සුදු කියන දෙකම ඉක්මවලා හීන ප්‍රනීත කියන දෙකම ඉක්මවලා සුගති දුගති කියන දෙකම ඉක්මවලා භව නිරෝධයේ පිණිස යන්ත තරම් හැකියාවක් නැහැ මේ ස්පර්ශ ආයතන 6 ඇතුලේ කරන කල්පනා තුලින් කියන එකයි නැවතත් මම මතක් කරන්නේ. එතකොට මෙන්න මේ ස්පර්ශ ආයතන 6 ආරම්භය කුමන ආකාරයකට සිතින් කියින් කිරින් ටික දැනගන්න අනාගතාන්තය ඇසුරු කරනවා. එතකොට එහෙනම් දැන් ඔය ටික ඔය විදිහට තේරුම් ගත්තාම බලන්ත අපි ලෝකේ ගන්න විදිහේ උපේක්ෂාව උතෙන්ත හරියන්නේ නැහැ. එතකොට එහෙමනම් දැන් නිර්මාණය වෙන්න ඕනේ මොකක්ද? මේ විදර්ශනා උපේක්ෂාව. කොහොමද එහෙනම් අපි අන්ත දෙක අතහැරලා මොන අන්ත දෙකද? අතීතාන්තයත් අතහැරලා අනාගතාන්තයත් අතහැරලා වර්තමානයේක මනස තියාගන්නේ කියලා ඉගෙන ගන්නට ඕනේ. එහෙම හිටියාමයි තණ්හාව සිබ්බණිය කියලා කිව්වේ තණ්හාවට. ඒ තණ්හාව ඉක්මවන්න පුළුවන්. එතකොටයි මහා පුරුෂයෙක් වෙන්නේ, සතර දුකෙන් මිදෙන්නේ කියලා තේරුම් කරගන්නට ඕනේ. මොකද විශේෂයෙන් මම මේ අන්ත හඳුන්වන්නට, අන්ත හඳුන්වලා දෙන්නයි මම මේ උත්සාහවත් වෙන්නේ. මේ පින්වතුන් හරි බණ භාවනා කරනකොට අපේ මනස තාම විදර්ශනා කරද්දි හරි ඔය මට්ටම නම් තියෙන්නේ, ඔයින් බහැරට යන්න අපි දන්නේ නැත්තම් තාම අපිට නියම ධම්මස පහළ වෙලා නැහැ. තාම අපිට නියම පිරිසිදු ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ඉපදිලා නැහැ කියන ධර්මතාවයේ දහමට දහම ගලපලා පින්මුතුන් තේරුම් කරගන්න ඕනේ. ඒ සඳහා මම අවශ්‍ය ලිපිනයක් විතරයි මේ දෙන්නේ. මේක බලා ගන්නට කියන එක, කෙනා කෙනා බලා ගන්න ඕනේ කියන එක. මේ සූත්‍රය තවදුරට මේ පින්වතුන්ටත් අධ්‍යයනය කරන්න පුළුවන්, බලා ගන්න පුළුවන්. එතකොට අපි බලමු කොහොමද අතීතාන්තයේ අතහැරලා අනාගතාන්තයේ අතහැරලා මැදත් කිසිම දෙයක් අහු නොවන විදිහට ඉන්නේ කියලා. එතකොට ඇහෙන් රූපයක් බලන අවස්ථාව කියන්ට මෙතෙන්දි විශේෂ කාරණාව ආර්ය අෂ්ටාංග මාර්ගයේ වඩනවා කියලා කියන්නේ ඇස් දෙක වහගෙන කිසියම් දෙයක් ඇහෙන්නේ නැති තැනකට ගිහිල්ලා ඉඳගෙන ඉන්න අවස්ථාව නම් විතරක් නෙමෙයි. මේ සම්මා දිට්ඨියෙන් යුක්තව ජීවත් වෙන කෙනෙක් වෙන්න ඕනේ. මොකද අපි ජීවත් වෙන ක්‍රමය වැරදි. අපි ජීවත් වෙන ක්‍රමයටයි කෙලෙස් ඇති වෙන්නේ, සසර දුක ඇති වෙන්නේ. කෙලෙස් ඇති නොවන විදිහට, සසර දුක ඇති නොවන විදිහට ජීවත් වෙන්න ක්‍රමයක් හොයලා දෙන්නයි බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වුණේ. කර්ම රැස් නොවන විදිහට, කෙලෙස් රැස් නොවන විදිහට, නිවන් දකින විදිහට ජීවත් වෙන්න. ජීවත් වෙනවා කියනකොට යෑමෙන් කරනවා, ඉඳින් හිටින් කරනවා, ඉරියව් පවත්තන්ට වෙනවා. ජීවත් වෙනවා කියලා කියන්නේ අප දෙක වහගෙන ඉඳගෙන ඉන්න අවස්ථාව නෙමෙයි. සම්මා දිට්ඨියෙන් යුක්තව ජීවත් වෙන්න, නිවන් දකින්න. කරන හැම දෙයින්ම නිවන පිණිස උපකාරී මනසක් හදාගන්න. එතකොට ඒ වගේ ඥාන දර්ශනයක් ගැන මේ ධර්මයෙන් බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ අපිට. ඉතින් කොහොමද අපි මේක කරන්නේ? ඇහැ පරිහරණය කරනකොට අපි දැන් දැක්ක රූපේ නොඑක්මාව පවතිනකොට රූපේ පේන මට්ටමටම ගත්තහමත් අන්තයක් නා. ඒ පේන රූපය ආරම්භය හිතින් කියින් කිරි මොන විදිහට කළත් දෙවනි අන්තය නිර්මාණය වෙලා නම් ලෝකයාට මේකට උත්තර නැති වෙනවා. ඒක ඇත්තයි. එහෙනම් ලෝකෝත්තර කියලා කියන්නේ ලෝකෙන් විතරයි, ලෝකයා ලෝකෙ කෙනෙකුට අයිති නැති ඥාන දර්ශනයක් මෙතනට යෙදෙන්න ඕනේ. මේ ලෝකෙන් ඈතර කෙනා යොදන මේ ඥාන දර්ශනේ මේ ශාසනයෙන් බැහැර කෙනෙක් දන්නේ නැහැ. තථාගතයන් වහන්සේගෙන් හෝ ඒ තථාගතයන් වහන්සේ දේශනා කළ ධර්මය අනුව දේශනා කරන තථාගත ශ්‍රාවකයෙක්ගෙන් අහගත් කෙනෙක් විතරයි ඇහැ පරිහරණය කරද්දී රූපයේ නොඉක්මවා රූපයේ නොඉක්මවා ඉඳ දන්නේ. එයා විතරයි රූපය ආරම්භය හිතන් රූපය පේනවා. පෙවුනට ඒ රූපයේ අනුව මනස පිහිටලත් නැහැ, රූපය අනුව හිතින්කින් කරන්නේත් නැහැ කියන තැනකින් ඉන්න දන්නේ. මොකද මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ තියෙන මේ ශාසනය විතරක් නිසා. දැන් බාහිර දේවල් දිහා බලන්න අපි හිතන විදිහට පේන දේට අනිත්‍ය දුක්ඛානාත්ම හැටියට අපි හිතන එක විදර්ශනාව නම් මේ ශාසනයෙන් බැහැර කෙනෙකුට ඕක කරන්න බැරි වෙයිද? පුළුවන්. එහෙම වුණොත් මේ ශාසනයෙන් බැහැර කෙනෙකුට මේ ආර්ය අෂ්ටාංග මාර්ගය නැහැ කියන්න පුළුවන්ද? තියනවා කියන්න වෙනවා. ඒ නිසායි අපි සාමාන්‍යයෙන් හිතන දේට වඩා මේක ටිකක් ගැඹුරුයි කියන කම මම නැවත නැවතත් මතක් කරන්නේ. මේ ශාසනය අහගත්ත මේ ශාසනය ගැන දැනුමක් තියෙන කෙනෙකුට විතරයි ඇහැ පරිහරණය කරනකොට රූපය හසු වෙන්නේ නැති, අතීත අන්තය හසු වෙන්නේ නැති තැනකට හිත තියන්න පුළුවන්. එහෙම වුණොත් අනාගත අන්තය කොහොමත් නැහැ. ඇයි? රූපය කියන ටික අපිට හම්බ වෙන්නේ අතීතන්තයෙන් කියලා මතක් කළා. රූපය හම්බ වුණොත් මේ හිතින්කින් කින් කරන්නේ අනාගත නිර්මාණය වෙන්නේ. ඉතින් අතීතන්තේම නිරෝධයට යනකොට මෙතේ මෙහාට අතීතයෙන් හටගත්ත හේතු ටික නුවණ නිසා ඒ අතීතයෙන් හටගත්ත ධර්මයන්ගේ නිරෝධයක්ම සාක්ෂාත් වෙනකොට අනාගතයේ නොඉපදීම සිද්ධ වෙන්නේ ඉබේමයි. ඒ නිසායි අතීතන්තය අතහැරලා අනාගතාන්තය අතහැරලා මධ්‍යම ප්‍රතිපදාව යාට ඉන්න පුළුවන් වෙන්නේ. ඒක සුවිශේෂී. ඒක ලෝක හැමෝටම බෑ. එතකොට දැන් මෙතනදී ඥාන දර්ශනයක් ඉදෙන්න ඕනේ. ඇහැ පරිහරණය කරනවා, ලෝකයා දකින රූපේම දකිනවා, නමුත් ලෝකයාගේ මට්ටමින් එකතු වෙලා. අන්න ඒ තැනකදී තමයි අපි අර ස්පර්ශ ආයතනේදී පෙන්වපු සිද්ධියම මෙතෙන්ට ගන්න වෙනවා. මොකද මාර්ගය විස්තර කරන්න ගත්තාම ගොඩක් විස්තර කරන්න නැහැ. එකම දර්ශනය තමයි තියෙන්නේ. ඒකට එන්න ප්‍රතිපදාව වෙනස් විස්තර කරන්න පුළුවන්. දැන් ස්පර්ශාන්තයත් අතහැරලා ස්පර්ශ සමුදයාන්තයත් අතහැරලා ස්පර්ශ නිරෝධය පෙන්වපු ක්‍රමේ තමයි මට අතීතයන්තයත් අනාගතන්තයත් අතහැරලා වර්තමානයේ පෙන්වන්න වෙන්නේ. මොකද වර්තමානයේ හිටියා කිව්වත් ස්පර්ශ නිරෝධයේ හිටියා කිව්වත් දෙන්නම එකතන නිසා. අතන ස්පර්ශය අන්තයේ ඇහැ රූප චක්කුඤ්ඤණ එකක්වත් අහු නොවෙනවා නම් මෙතනත් එකක්වත් අහු වෙන්න බෑ. එතකොට කොහොමද එතනදී ඇහැ පරිහරණය කරනවා, නැත්නම් ඇහෙන් රූපයක් බලනවා, බලනකොට එයා සම්මා දිට්ඨි ඇත්ත ඇති හැටි නුවණින් දකිනවා. මොකද්ද? පවතින දේ අනිකක්, පෙනෙන දේ අනිකක් කියන මෙන්න මේ නුවණ දෙකට බෙදෙන්නට ඕනේ. අපිට පෙනෙන දේ පවතින්නේ, පවතින දේමයි පෙනෙන්නේ කියන මට්ටම තුලයි රූපේ නොඉක්මවා පවතින්නේ, රූපේ අනුව මනස පවතින්නේ. ආපහු වර ඉස්සෙල්ලා මතක් කළ මම මේ උපමාවම නැවත නැවත ගන්නෙ මේ පින් උතුම්ගේ අවබෝධයේ පහසුව සඳහායි. අර මිරිඟුවේ උපමාවම ගන්න, මිරිඟුව දිහා බලනකොට ජලය වගේ අපිට පෙනෙනවා නම් ජලය වගේ පෙනෙන බව නිර්මාණය වෙලා තියෙන්නේ අතීත හේතුන් හටගත් ඇහත්, ඇහැට පෙනෙන රූපියත් ඇහි ලක්ෂණය තමයි මෙහෙම රූපයක් පෙනෙන එක. රූපය පේනවා, චක්කු විඥානයකුත් තියෙනවා. ඇහැට පේන රූපය පිළිගත්තා කියලා කියන්නේ ඇහැ පිළිගත්තා. ඇහැ පිළිගත්තා කියන්නේ ඇහැට පේන රූපය පිළිගත්තා. ඒ දෙකේ ලක්ෂණය තමයි බාහිර රූප ආයතනයක් නිර්මාණය වෙලා රූපයක් තියෙනවා. ඉතින් යම්කිසි කෙනෙකුට පුළුවන් නම් පේන රූපය ඉතුරු නොකරන්ඩ දිත්තේ දිට්ටමත්තන් දැකීමෙන් දැකීම දැකීමෙන් පස්සේ ඉවරයි කියන දර්ශනය දකින තැනට නුවණින් ගෙනියන්න පුළුවන් වුණොත් මෙන්න මෙයාට මේ අතීතන්තයේ හිටින්නේ නැහැ. අතහරින්න පුළුවන්. ඒ කිව්වේ අර මිරිඟු උපමාවෙම අපි අරමුණ දකිනවා මිරිඟුව තියෙන තැනක ජලය වගේ පේනවා. ජලය වගේ පෙනෙන්නේ කොහොමද? මේ ඇහි හැකියාව තමයි මිරිඟුව නිසා මෙහෙම හැඩයක් පෙන්වන එක. මෙහෙම හැඩයක් පෙන්වුවට පෙනුනට ඒක තියෙනව නෙමෙයි කියලා බාහිර රූපය අනුව අපි නොපවතිනවනම් බාහිර රූපයක් ඉතුරු නොකරනවා. මොකද මේකේ ලක්ෂණය බලන්න හොඳට. මිරිඟුව දිහා බලනකොට ජලය වගේ පේනව. අපි දන්නෝ අපිට පෙනෙනව තියෙන්නේ මිරිඟුව, තියෙන්නේ හිතට ඇහැ උපකාරයෙන් පේන්නේ. ඒකේ ලක්ෂණය තමයි පැත්තකට ගියාම දැකපු දේ ඉතුරු නැතුවම නැති වෙලා ආපහු හොයාගෙන යන්න බෑ. ඒ වගේ ඇහෙන් රූපයක් බලනකොට උගලන්ට නුවණ එනවා නම් නුවණ ඇති වෙනවා නම් මේ රූප පෙනෙන රූපයේ බාහිර රූපායතනේ ඉතුරු නොවන විදිහට ඉතුරු වෙන්නේ නැති විදිහට ඒ කියන්නේ යම් රූපයක් පෙනෙනවා නම් මේ පෙනෙන දේ තියෙනවා නෙමෙයි තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායු වර්ණ ගන්ධ රස ඕජා කියන සුත්‍රාෂ්ටක මට්ටමේ රූප කලාප. එහෙම තියෙන තැනක මේ ඇහැ උපකාරයෙන් හැඩතල අපිට පේනවා. අපිට මෙහෙම පෙවුනට පේන දේ තියෙනවා නෙමෙයි, තියෙන දේ පේනවා නෙමෙයි කියලා බාහිර ධාතුවත් ඇහත් නිසා මෙහෙම සතහනක් හදලා හිතට පේනවා. පැත්තකට යනකොට පෙනුණු දේ ඉතුරු නැතුවම නැති වෙනවා කියන නුවණක් එන්නට ඕනේ. එතකොට බලන වෙලාවේදී මෙයාට බාහිර රූපය කියලා විඳින්න එකක් නෑ. බලන වෙලාවේ පැත්තකට ගිහිල්ලා නෙමෙයි ඒ වෙලාවේදීත් අල්ලන්න එකක් නෑ. මිරිඟුව දිහා බලන්ද ජලය වගේ පේනකොට මජ්ක්‍ධිම තනලපති ඒ වර්තමානයේදී තිරසංගත සතට සාපේක්ෂව මම මතක් කරන්නේ මේ වතුර කියලා හරි බලබලා සතුටු වෙන්න විඳින්න පුළුවන් එකක් අපිට නෑ. අපේම මනසේ ප්‍රතිබිම්බයක් අපිට පෙනෙනවා මිසක බාහිර ධාතු උපකාරයෙන් මිරිඟු ස්වභාවය උපකාරයෙන් අපේ මනසම විද්‍යමානයි. බාහිරේ කියලා බලද්දි අපිට අපිවමයි පේන්නේ. කණ්ණාඩියට ගිහිල්ලා බැලුවාම අපිට අපේ ඡායාවම පේනවා වගේ, බාහිර උපයෝගී කරගෙන අපිවම දකිනවා වගේ, බාහිර රූපයක් බලනවා කියලා අපිට අපේම චරිතයයි පේන්නේ කියලා යාට තේරෙන්නේ. සද්දයක් අහන්න කියලා ගියාමත් එහෙමයි. බාහිර ආයතනය අනුව මනස වැටෙන්නේ නැතුව විසිරෙන්නේ නැතුව තමන් තුල යම් යම් ධර්මතා ඉපද නිරුද්ධ වෙන දර්ශනයක් එයාට ඇති වෙනවා. මෙන්න මේ විදිහට රූප, සද්ද, ගන්ධ, රස, පොට්ටබ්බ, ධම්ම කියන ස්පර්ශ ආයතන හයේම සද්දයක් අහනකොට එයා හොඳට දන්නවා මෙහෙම සද්දයක් ඇහිීමේ හැකියාව තියෙන්නේ කනට. එතකොට මේ කන නිසා මෙහෙම සද්දයක් ඇහෙනවා, තමන් තුළම ඇහෙන සිද්ධිය නිරුද්ධ වෙනවා. ඇහුණු සද්දේ බාහිරයට අයිති කියලා තියන්න නිමිති නැතිවෙන්න ඕනේ. පෙවුණු රූපය බාහිර කිසියම් තැනකට තියනවා කියන්න නිමිති නැති වෙනවා වගේ. ඒ වගේම ගන්ධයත් එහෙමයි, රසයත් එහෙමයි, ස්පර්ශයත් එහෙමයි. මෙන්න මේ විදිහට උපදින ආයතනයක් ආයතනයක් ගානේ නුවණ අරගෙන යනවා නම් මෙයා හැම වෙලාවෙම ඉන්නේ වර්තමානයේක. හැබැයි වර්තමානයේද මෙයාට ඥාන දර්ශනයක් තියෙනවා, අල්ලන්නේ කිසි දෙයක් ඉතුරු වෙලා නැහැ. ඇහැ පරිහරණය කරනවා, ලෝකයා දකින රූපයේ අතහැරෙන විදිහ ඥාන දර්ශනයකින් ඒක බලනවා මිසක අල්ලගන්න රූපයක් ඉතුරු වෙලා නැහැ. මිරිඟුව දිහා දකිනකොට මුවා තිරසංගත සතා රැවටෙන අල්ලගන්න රූපයක් තියෙනකොට ඒ රූපය අතහැරන විදිහට අපිට බලන්න වෙලා තියෙනවා මිසක අපිට කියලා අල්ලගන්න දෙයක් ඉතුරු වෙලා නැහැ. ඒ වගේ ඇහැ පරිහරණය කරනකොට ලෝකයට අල්ලගන්න ලෝකයා සතුටු වෙන රූපයක් තියෙනනම් ඒ රූපය අතහැරෙන ඒ රූපය මිදෙන විදිහ ඥාන දර්ශනයක් ඉදිරියේ මේ රූපය පරිහරණය කරන මිසක අපිට අල්ලගන්න යමක් ඉදිරියේ නැහැ. කන දිවනාසය ශරීරයත් එහෙමයි. මෙන්න මේ විදිහට කරනකොට මොකද වෙන්නේ? තණ්හාවට ඉඩ නැහැ. දැන් අපි රූපයකට හිතින් කියින් කිරින් කරන්නේ නැහැ. අපිට නුවණ තියෙනවා මේ පවතින දේ අනිකක් පෙනෙන දේ අනිකක් මේද පටිච්චසම්පන්නයි කියන නුවණක් ඉදිරියේ තියෙනවා. මේ නුවණින් යුක්තව කටයුතු කරන්න පුළුවන්. මේ ගැන තව ඉතින් දැනගන්න අවබෝධ කරගන්න අපිට බොහෝ කාරණා තියෙනවා. මෙන්න මේ විදිහට යම් කිසි කෙනෙක් කළොත් මේ විදිහට කරනකොට මේ ස්පර්ශ ආයතන මේ අතීතාන්තය අනාගතාන්තය අතහැරලා වර්තමානයේ ඉන්නවා. ඔන්න ඔය විදිහට වර්තමානයක කෙනෙක් හිටියොත් මෙන්න මෙහාට තණ්හාව අතහැරෙනවා, සිබ්බණිය අතහැරෙනවා. මෙන්න මේ කෙනා මහා පුරුෂයා කියලා කියනවා. දැන් මෙතන තියෙන විශේෂ ලක්ෂණය තමයි අතීතාන්තය සහ අනාගතාන්තය කියන අන්ත දෙක අතහැරලා මධ්‍යම ප්‍රතිපදාවේ මනස දැන් අපිට තිබුණොත් මෙයාගේ මනස අහුවෙලා තියෙන්න බෑ ස්පර්ශාන්තයටත්. ස්පර්ශ සමුදයාන්තයටත්. ඒ අන්ත දෙකෙන් ඉබේමයි අතහැරලා තියෙන්නේ. ඊට පස්සේ සැප වේදනාවාන්තය, දුක් වේදනාවාන්තය කියන අන්ත දෙකත් අතහැරලා උපේක්ෂා වේදනාව කියන තැන ඉබේම මනස තියෙන්න ඕනේ. ඒ අන්ත අතහැරලා තියෙන්න ඕනේ. ඒ අන්තවල මනස තියෙන්න බෑ. මේවා වෙන වෙනම කරන්න ඕනේ දේවල් නෙමෙයි. ඊට පස්සේ ආධ්‍යාත්මික ආයතනත් අතහැරලා තියෙන්න ඕනේ, බාහිර ආයතනත් අතහැරලා තියෙන්න ඕනේ. එතකොට විඥානං මැදයි කියන තැන නිර්මාණය වෙලා තියෙන්න ඕනේ. එතකොට සක්කාය කියන අන්තය සක්කාය සමුදියත් ඉබේම අතහැරලා තියෙන්න ඕනේ. දැන් මෙතනදී අතීතාන්තය අනාගතාන්තය කියන තැනින් අහු නොවන විදිහට අතීතාන්තය කියනකොට බලා ගන්නට ඕනේ අපි ඒ අතීතයේ නියෝජනය කරලා අපිට හම්බ වෙන වර්තමානයයි කියලා හම්බ වෙන තැනද අතීත සංඥාව අතීත හේතු ටික යෙදිලා තියෙන්නේ. එහෙම යෙදුනොත් අතීතයි කියන තැනකට නුවණ ගෙනහිල්ලා ඒ අරඹය සිතින් කියින් කිරින් කළොත් මෙන්න මේක අනාගතාන්තය නිර්මාණය වෙනවා කියන තැනටත් ඇවිල්ලා මේ ඥාන දර්ශනයකින් මේ ආයතන පරිහරණය කළොත් විතරයි මධ්‍යම ප්‍රතිපදා වෙන්නේ කියන දැනුමකට එන්න ඕනේ. එතකොට මෙන්න මේ විදිහට දර්ශනයක් අපි ගාව තිබුණොත් තමයි මධ්‍යම ප්‍රතිපදා වෙන්නේ. එතකොට මෙන්න මේ අන්ත එදා පින්නේ කුමක් නිසාද ඒ ස්වාමීන් වහන්සේලා කතා කළත් මේ වගේ අන්ත ටික අපි දැනගෙන තියෙන්න ඕනේ. මේ අන්ත ඇසුරු වෙන සීමාව දැනගෙන තියෙන්න ඕනේ. මේ අන්ත ඇසුරු වෙන අපේ මානසික මට්ටම මෙන්න මේකයි, මේ අන්ත වල ඉන්නවා කියන්නේ මෙන්න මේ මට්ටමයි කියලා අපි දැනගෙන හිටියොත් තමයි අපිට පුළුවන් වෙන්නේ හරියට අන්තයක් තියෙනවනේ ඒක අතහැරලා නිවැරදි ක්‍රමයට මනස හදාගන්න. කුමක් නිසාද මම මතක් කරන හැම වෙලාවෙම කවුරු නිසා හෝ කුමන නිසා හෝ දහම හරි වැරදුනොත් සසර දුක් විඳින්න වෙන්නේ අපිටයි. කවුරු හරි හරි කියලා දුන්නත් වැරදි කියලා හරිදී අතහැරෙව්වත් අන්තිමට දුක් විඳින්න වෙන්නේ අපිට නිසා. සසර දුකට යන්නේ අපි නිසා. අපිට අයිතියක් තියෙනවා බුද්ධිමත්ව විමර්ශනාත්මකව හරිදී මොකද්ද කියලා තෝරගන්න. ඒක තෝරගන්න නම් මම අර මුලින්ම මතක් කළා වගේ හොයන කෙනාගේ විස්තර තියෙන්න ඕනේ. මේ අපි හොයන මාර්ගය නැමැති කෙනා හඳුනගන්න තව එක විස්තරයක්. මේ අන්ත ටික, මේ අන්ත ටික දැනගන්න. අන්ත ටික දැනගෙන මේ පුද්ගලයා නැතිනම් අපි හොයන කෙනා හරියට හම්බ වුණොත් අපිට බය නැතුව ගන්න පුළුවන් මේ අන්ත හඳුනාගත්තොත්. අන්ත හඳුනන්නේ නැති වුණොත් මොකද වෙන්නේ? කවුරු හරි මොන හරි දෙයක් නිවන් මගයි කියලා භවනාවයි කියලා දුන්නොත් ඒක ගන්නට වෙනවා අපිට. ඒ නිසා ඉස්සෙල්ලා මතක් කළ ස්පර්ශාන්තයේ ප්‍රදේශය ගැන හොඳට දැන් මතක තියෙන්න ඕනේ. ස්පර්ශ සමුදය කියලා අහුවෙන්නේ මොන මොන පැත්තටද කියන එකත් මේ පින්වුතුන්ට මතක තියෙන්න ඕනේ. අනාගතාන්තයේ නිර්මාණය වෙන්නේ කොයි පැත්තටද කියන ටිකත් අතීතාන්තයේ නියෝජනය කරන්නේ මොන සීමාවෙද කියන ටිකත් මේ පින්වුතුන්ට මතක තියෙන්න ඕනේ. එහෙනම් මේ සීමාව තුලින් අපි වෙන් වෙන්නට ඕනේ මේ නිවන් මාර්ගයේ යනවන මේ සීමාව අපෙන් අතහැරලා තියන්න ඕනේ කියන දැනුම තියෙන්නත් ඕනේ. ඒ ඔක්කොම අන්ත අතහැරෙන විදිහේ එක දර්ශනයකින් ඔක්කොම වෙන්නේ දර්ශන ගොඩක් නැහැ. ඒ දර්ශනය මොකක්ද කියලා ඉගෙන ගැනීම හෙවීම මේ පින්වුතුන්ගේ විමුක්තිය සඳහා මේ පින්වුතුන්ට අවශ්‍ය දෙයක්. එතකොට ඒ සඳහා අයිතියද තියෙනවා. මේ පින්වුතුන් ඒ වගේ නුවණින් යුක්තව මේ අන්ත අතහැරලා නියම සද්ධර්මයේ තෝරාගෙන මේ සසර දුකින් එතර වෙන්න මේ ධර්ම දේශනාව මේ පින් උතුම්ට හේතු උපනිශ්‍රියම වේවා කියන අදහස් ඇති කරගන්නට ඕනේ. අපි දෙවියන්ට හැම දිනම පින් දෙමු. මේ දේශනාව තුළින් ජනිත වෙච්ච කුසලය ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු බුද්ධ ශාසනං ආකාසත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු බුද්ධ ශාවකං ආකාසත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා බෝධයන්තු සිවං පදං. පිඟුතුනි මේ සසර දුක්ගිනි නිවෙන සද්ධර්මයේ තේරුම් කරගන්ට අවබෝධ කරගන්ට පුළුවන් වටපිටාව දැනගන්ට පුළුවන් ඥාන දර්ශනයක් මේ පින්වතුන්ට ලබා දෙන මේ ධර්ම දේශනාව දේශනා කරවන්නට ඉදිරිපත් කරවන්නට විශේෂ දායකත්වයක් සපෝයපු ශ්‍රද්ධාවන්ත පින්වතුන් කීප දෙනෙක් ඉන්නවා. මේ පින්වතුන්ගේ අවිද්‍යාව නැමැති අන්ධකාරය දුරු කරලා ප්‍රඥාව නැමැති ආලෝකයේ පහන ඕගොල්ලෝ තුල දල්වන්නට සත් අදහසින්ම අද දවසේදී මේ ධර්ම දේශනාව සඳහා විශේෂ දායකත්වයක් අනුග්‍රහයක් දක්වනවා මහනුවර අනිවත්තේ පදිංචි අක්ෂි විශේෂ වෛද්‍ය අශෝක අභයසිංහ මහත්මා සහ දිලානි අබේසිංහ එම මැතිනිය මේ මෙතුමා අක්ෂි වෛද්‍යවරයෙක් වගේම ලෝකයේ සුවපත් කරන වෛද්‍යවරයෙක් වගේම අවිද්‍යාව නැමැති අන්ධකාරය දුරු කළ ප්‍රඥාවේ ආලෝකය දකින්න පුළුවන් ප්‍රඥා චක්ෂුසියත් ඕගොල්ලන්ගේ ඇතිකරන්ට විශේෂ අනුග්‍රහයක් දක්වලා තියෙනවා. ඒ එතුමගේ ඒ සත් අදහස තුළ පුංචි අහිංසක බලාපොරොත්තුවකුත් තියෙනවා. ඒ තමයි ඒ අබේසිංහ මහත්මයාගෙත් ඒ මහත්මියගෙත් මිය පරලෝකීය ආදරණීය දෙමව්පියන් ඇතුළු වර්ග පරම්පරාගත ඥාතීන්ට පින් අනුමෝදන් කරන්ට එතුමගේ දූදරුවන් ඇතුළු අනිත් ඥාති හිතේසින්ට නිදුක් නිරෝගී සුවපත් භාවය ප්‍රාර්ථනා කරලා ඒ අහිංසක ප්‍රාර්ථනාවටත් අපි ආශිංසනය කරමු. අබේසිංහ මහත්මා ඒ මහත්මිය ගේ වර්ග පරම්පරාගත දෙමව්පිය ඇතුළු ඥාති සමූහයක් සිටිනම් ඒ සියලුම දෙනා මේ පින්කම ඕන් කලාව පින්කමක් මෙන් සතුටින් සාධනාදී මියගේ ඥාතින් අනුමෝදන් වෙත්වා. ඒ දෙමව්පිය ඇතුළු සියලු ඥාතින් දුක් ඇති ස්ථානයක සිටිනම් දුකින් අත මිදී සපවත් භාවයට පත්වීමෙන් ඒ ඥාතින් දුතුන් නිවන්සන සිත්වා කියන අදහස ඇතුව ඉදම් මේ ඥාතිනම් හෝතු කියන ගාථාව කියලා හිතින් පින් අනුමෝදන් කරන්ට. ඒ වගේම අබේසිංහ මහත්මයාටත් එම මැතිණියටත් එතුමන්ගේ දූ දරුවන් ඇතුළු සියලු ඥාතීන්ටත් මේ ධර්මයේ ශ්‍රවණය කරන පින්වත් සියලුම දෙනාටත් මේ ධර්ම දේශනාවේ සත්‍යානුභවයෙන් සුවිසි මහ ගුණ අනන්ත ගුණානුභව බලයෙන් නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිර ජීවණයම වේවා කියන අදහසින් සාධනා දෙයක් දෙන්න හැම දිනාටම තෙරුවන් සරණයි.